කතා ගන්න බර දොලවත්ත මන්තුමාගේ ප්‍රාප්ත ප්‍රශ්නයකින් ඉන්න
සුති thank you honorable speaker I wish to bring to honorable speaker's notice a breach of privileges and powers of parliament arising from the interim orders made on Friday 3rd March 2023 in the Supreme Court of case SCFR application 69/2023 the parliament has the power to act when there is a violation of its powers and privileges arises from article 4c of the constitution article 148 149 and 150 of the constitution vests the parliament with the full control over the public finance including the consolidated fund secondly monies from the consolidated fund can only be withdrawn under the warrant signed by the minister of finance thirdly the warrant can be issued only if the monies is voted by the parliament for a specific public purpose the parliament by appropriation act number 43 of 2022 has allocated monies from for the activities of the government for the financial year 2023 from the taxes imposed rates and duties and all other revenues received by the consolidated fund section 7 of same act empowers the minister to limit expenditure previously authorized if a receipt of the revenue of less than anticipated Furthermore, Section 3 of the Fiscal Management Responsibility Act, Number 3 of 2003, requires the government to adhere to the following objects. B. Prudent management of the financial risks faced by the government having regard to the changing economic circumstances. Under the Section 10, 11, 12, the Minister in charge of the subject finance has to inform the Parliament if there is a shortfall in estimated revenue or cash flow in the mid-year fiscal position report. Under the Article 43.1, read with the Article 148 of the Constitution, the Minister is responsible to Parliament which control public finance in giving effect to these laws and financial regulations. The interim order issued by several judges of Supreme Court attempts to prevent the implementation of these laws and make the control of the public finance Parliament a nullity. It is also an interference with the control of public finance parliamentary. It is also interference with the sacred powers vested in the parliament respect of the control of the public finance. The interim order seeks to give effect to the activity budget estimates for the year 2023. The activity budget estimates is not a law. No legal document. It is a summary of the Appropriation Bill of 2023 to assist Parliament during the debate. This interim order seeks to give legal validity to the activity budget, estimates overriding an Act of Parliament, the Appropriation Act number 43 of 2022. This is also an effect to prudent management of a public finance, thereby violating the provisions of the Fiscal Management Responsibility Act. Under the Constitution, the Election Commission is responsible to Parliament. The Chairman of the Election Commission has already communicated to you, Honorable Speaker, the issues faced by the Commission is respected to the local authorities' election. Furthermore, a resolution has been introduced into the order paper to appoint a select committee to inquire into the holding of the said election by the Election Commission. Therefore, there are matters which have already come within the purview of the Parliament and now matters that constitute business of Parliament. The matter has brought to the notice of the court of by the Attorney General's Department before the interim order was made in a made and it appears that the honorable judges who issued the order has overlooked the same. The number of applications were filed in the Supreme Court regarding the local authority election 2023. The proceedings is respect to these applications are pending before the another bench of the Supreme Court. In those proceedings only of the issues pending determination by the Supreme Court is secretary to the Treasury's affidavit on non-availability of funds. The Council for the Election Commission has sought further time from the court to respond to the said affidavit. Similar affidavit was filed in this application. The interim order has disregarded the affidavit the contents of which is under consideration by the other bench. When one bench is Supreme Court has proceeded to disagree this fact and issue stay order, when issue a stay order, in would constitute a controversial of establishment practices and norms lead into the judicial anarchy. The Election Commission is not a party to the this application, SCFR application number 69/2023. The interim order has been made without any reference to the Election Commission. The interim order violates the principles of the National Justice. One of the learned judges who issued the interim order is related to a petitioner in a similar case being heard before the other bench of the Supreme Court. The learned judge has not disclosed the relationship, nor has he rescued himself from this case. Honourable Speaker, I recall my memory the late Honourable Andro Bandaranaike decision over the court. Therefore, I see this is a clear breach of privilege of and power of the Parliament. Please refer this to the Committee on the Parliamentary Privileges as an urgent matter. Thank you.
That will be referred to the Parliamentary Privileges Committee. Thank you. Yes, please.
අධිකරණ තීන්දුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ.
ඒක හරි. බොහොම ස්තුතියි.
ඔනබල් ස්පීකර්
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භේ. Yes. විපක්ෂ නායකතුමා.
ඔනබල් ස්පීකර් ඔනබල් දොලවත්ත made a very serious statement regarding the violations of parliamentary privilege. Honourable Speaker, I wish to state that this Parliament is a supreme legislative body which has the sole control of public finances. You of all people know very well that parliamentary sovereignty reigns as far as public finance is concerned. We, the members of the legislature, got together and passed our judgment on the Appropriations Bill of 2023. Parliament has allocated public finances for the conduct of a local government election. And I would like to remind everyone in this House that we are sworn upon the highest law of the land, which is the Constitution, to protect the fundamental rights of the people. And the right to vote, suffrage, people's sovereignty, that's a fundamental right. What the court has done is to issue interim orders to ensure that the fundamental right of the people of this country are protected by carrying out the elections through funding that has already been allocated by a vote in this noble house. So, Honourable Speaker, this is parliamentary sovereignty at work. Remember, there's a tripartite system. You have the executive, you have the legislature, you have the judiciary. This noble house, this honoured house, took a decision to give their consent, the majority consent, for the 2023 Appropriations Bill. And the bill allocates monies for the local government elections. And this government is not fulfilling its rights to promote and protect the fundamental right of the people of this country to vote. So the judiciary, through their actions, what they have done is not demean parliament, is not breaking the privilege of parliamentarians. If anything, the Supreme Court decision has enhanced parliamentary sovereignty. The Supreme Court is basically stating through the interim order to carry out the vote of the parliament, which was to allocate monies for the local government elections. So I want to state that my privileges are also broken through this act of this government by preventing monies from being given for the conduct of these elections, because it is this Parliament which passed the Appropriations Act. It is this Parliament which allocated monies for the conduct of elections, and it is incumbent upon all 225 of us to protect the fundamental rights of the people. Unless these learned lawyers do not have any comprehension of the Constitution, they better read the relevant chapters on fundamental rights.
Thank you, Leader of the Opposition.
And a right to vote, right to vote is a sacred right.
It is much more appropriate to make those submissions to the Privileges
Committee. It is an unimpeachable right.
Yeah.
And you have to carry it out.
Right.
And I'm telling you, there has been no breaking of privileges through the judicial decision. If anything, this government's actions have actually violated the privileges of all 225.
Thank you. ප්‍රධාන පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ මුදල් ඇමතුමා සභානායකතුමා
අරු කතානායකතුමනි ප්‍රධාන වැටකතුව ආරම්භයේදී අංක 1
පොඩකින්
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවීම සඳහා විධාන සැලසීම පිණිසද පාරිසර විසුදෙවන අධිකාරිය වූ මුදල් නීති පනත ඉවත් කිරීම පිණිසද සහ ඒහා සම්බන්ධ වූ ඊට අනුශංසක කාරණා සඳහා විධාන සැලසීමෙන්ද පිණිසද වූ පනත් කෙටුම්පතකි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. සන්ව ඇත. දෙක පාර්ලිමේන්තු
I have to read the title. ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද 421 වන අධිකාරිය වූ මුදල් නීති පනත ඉවත් කිරීම පිණිසද සහ ඒහා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා පිළිබඳ විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවන
වරකීම කවදාද?
හෙට දිනේ. අංක දෙක
ඔව් සභාවේකංගද
හායි
අංක තුන
ඉදිරිපත් කරනවා ගරු කතානායක
සභාවේකංගද
හායි
ආ දැන් ඔබතුමීගේ ප්‍රශ්නේ අහන්න ඉවර අපහසු ප්‍රශ්නේ ආ ඩිලන් පෙරර මැතිතුමනි ඉස්සෙල් ඉල්ලුවේ
ප්‍රශ්නේ ලේඩිස් ෆස්ට්
ගරු කතානායකතුමනි දැන් දොළවත්ත මන්ත්‍රීතුමාගේ වරප්‍රසාදය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ ගිය සිකුරාදා. එතකොට මම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නය සභානායකතුමා අසභ්‍ය වචන ප්‍රකාශ කිරීලා මගේ වරප්‍රසාදය කඩවීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නේ ඒ සිද්ධ වෙච්ච දවසේම ඊට ඉස්සර සිකුරාදා. එතකොට අද දවසේ මගේ වරප්‍රසාද ප්‍රශ්නේ මට මෙතන ඉදිරිපත් කරන්න දෙන්නේ නැතුව දොළවත්ත මන්ත්‍රීතුමාගේ උඩට ආවේ කොහොමද? මොකද්ද ඔබතුමාගේ මේ වැඩපිළිවෙල? දැන් බියසරේ තිසකුටි ආරච්චි මන්ත්‍රීතුමා මාව මේ විදිහට සභාව ඇතුලේදී අපහසුතාවයට පත් කරන්න කතා කරපු එකේ ලියුමවත් ඔබතුමා වරප්‍රසාද කමිටුවට යවලා තිබුණේ නැහැ. මේ අන්තිම මොහොත වෙනකන්වත් මගේ වරප්‍රසාද ගැටළු සම්බන්ධයෙන් ගිහින් තිබුණා. ඒකෝර මොකද්ද ඔබතුමාගේ මේ දෙබිඩි පිළිවෙත? දැන් කාන්තාවක් හැටියට මේකේ අපහසුතාවයට පත් වෙනකොට ඔබතුමාට වගකීමක් තියෙනවානේ මීට වඩා වගකීමෙන් වැඩ කරන්න. ඔබතුමා මොකද්ද මේක වෙච්ච දේ කියන්න?
ගරු මන්ත්‍රීතුමිය මේ සභාවේ යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළු වෙච්ච යෝජනා තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඊට ඒක න්‍යාය පත්‍රයේ ඔබතුමාගේ ওই කියන යෝජනා න්‍යාය පත්‍රයට ඇතුළු වෙලා නැහැ. ඒක. ඉතින් ඒක හොයලා බලන්න ඕන මොකද කියලා. ඔව් ඩිලන් පෙරවැත්තුවා.
ගරු කතානායකතුමනි කවිරත්න මන්ත්‍රීතුමියගේ මේ ප්‍රශ්නයටත් අවධානය යොමු කරන්න කියලා කියන ගමන් ගරු කතානායකතුමනි මේ දොළවත්ත මන්ත්‍රීතුමා ගෙනාවු මේ යෝජනාව කරුණාකර සැහැල්ලුවට ගන්න එපා. දැන් මේ රටේ අපේ රටේ ජනාධිපති ජනාධිපතිතුමා පත්වීම සම්බන්ධයෙන් අනාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් තියෙන තත්වයන් තුල පළාත් සභාවල පාර්ලිමේන්තුවේ ඡන්දපති මන්ත්‍රීවරු නැහැ. දැන් මේ 19 වෙනිදාන් පස්සේ ප්‍රාදේශ සභාවල ඡන්දපති මන්ත්‍රීවරු නැහැ. පාර්ලිමේන්තුවේ තිලක් තියෙන්නේ එළියට තියෙන සංදායකයේ වෙන වෙන විකෘතියක්. මෙවැනි තත්වයක් තුළ මේ අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ කියන මේ බලකණු තුන අතර ප්‍රශ්න ඇති වෙන කටයුතු කිරීම රටට හොඳ නැහැ. මේක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා සුප්‍රීම් උසාවියට තමන් අකමැති දෙවුණා කියලා අතින් ගල් ගැහුවොත් එකයි, පාර්ලිමේන්තුවේ ඉඳලා වෙන විදිහට ගල් ගැහුවොත් එකයි. මේ නඩු තීන්දුවෙන් ඕනම ඕලෙවල් පාස් ළමයට තේරෙනවා මේ නඩු තීන්දුවෙන් කරලා තියෙන පාර්ලිමේන්තුව විසින් තමන්ගේ අයිතිය මුදල් අයිතිය පාවිච්චි කරමින් කටයුතු කරා. ඒ කටයුතු කරපු එක නැවතුණා විධායකයා හරහා. ඒක ක්‍රියාත්මක කරන්න කියලා කියපු එක. මේ කළා තියෙන ව්‍යවස්ථාදායකයේ අයිතිය තමයි ශක්තිමත් කරපු එක. මෙයාට මේ නඩු තීන්දුවේ. මීට ඉස්සර සමහර අවස්ථාවල ව්‍යවස්ථාදායකයේ අයිතියට විරුද්ධ අවස්ථා තිබුණා. ඒ වෙලාවේදී අණ්ඩු බණ්ඩාරනායක මහත්මයාගේ උදවිය තීන්දුව දුන්නා. එහෙනම් ඔබතුමත් කරුණා කරලා මේ නඩු තීන්දුව හරහා සිද්ධ වුණේ ව්‍යවස්ථාදායකයේ අයිතිය ශක්තිමත් කරපු එක. ඒක විධායකයෙන් පාගනකොට විධායකයෙන් ගහලා පයින් ගහලා එළවල දොට දානකොට නායක ආරක්ෂා කරපන් කියලා කියපු එක. එහෙනම් කරුණාකර කර කතා නායකතුමනි මේ වැඩේ වෙන්න දෙන්න එපා. මේක ජෝකර් බඩුවක් කියලා රටම කියනවා 225 හොරුයි කියනවා. ඒ කියන අතරතුරදී මේ රටේ ව්‍යවස්ථාව හදලා තියෙන ප්‍රධාන පිලස්තුන එක්සිකියුටිව් ලෙජිස්ලේෂන් ජුඩිෂරි කරුණාකරලා මේ දෙකට ප්‍රශ්න ඇදෙන්න එපා. ඒක ඔබතුමාගේ නම කළුව කොරෙන් ලියවෙන ඉතිහාසය තියෙන තත්ත්වයක් මතුවේ.
ඒක වරප්‍රසාද ප්‍රශ්න කමිටුවට යෝජනා කරන්න. ඔව් සේමසිංහ ඇමතුමා.
අරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ ජනාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් මතුනේ නැහැ. එක අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරා, එක අපේක්ෂකයෙක් පරාජයට පත් වුණා. තමන්ගේ අපේක්ෂකයා පරාජයට පත්වීම ජයග්‍රහණය කරපු අපේක්ෂකයාගේ ප්‍රශ්නගත තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මට අවධාරණය කරන්න ඕන කාරණේ තමයි 2022 අංක 43 දරන විසර්ජන පනත මගින් විශේෂයෙන්ම ගරු කතානායකතුමනි ඇතිවෙච්ච තත්ත්වය තුළ අපේ රටේ පවතින ආර්ථික රටාව තුළ යම්කිසි අවස්ථාවක ඒකාබද්ධ අරමුදලට ලැබෙන ආදායම, ඒ වගේම අනිකුත් බදු, වරිපණම්, තීරු බදු මේ ආදී සියල්ල පිළිබඳව ගරු කතානායකතුමනි යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා හැටියට සහ මුදල් අමාත්‍යංශයට ඒ ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙනවා. මොකද එහෙම ක්‍රියාත්මක නොකරොත් ගරු කතානායකතුමනි සිදුවෙන්නේ අද පවතින ආර්ථික තත්ත්වයට වඩා බරපතල තවත්තනකට රට තල්ලු වෙනවා. එතකොට මේ ඒ තල්ලුවීම හරහා ඇතිවන ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වගකීමක් ගන්න කිසිම කෙනෙක් නැති වෙනවා ගරු කතානායකතුමනි. ඒ අනුව ඒ අනුව අපි කටයුතු කළ තියෙනවා. වගේම විශේෂයෙන්ම 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තුන්වෙනි වගන්තියට අනුව ගරු කතානායකතුමනි යම්කිසි ඇතිවන තත්ත්වයන් තුළ ආර්ථිකයේ යම් වෙනසක් ඇතිවෙනව නම් ඊට රජය මුහුණ දෙන ආකාරය පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. වගේම රටක ණයතත්ත්වය පිළිබඳවත් අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා. එතකොට ගරු කතානායකතුමනි මේ සියලු තත්ත්වයන් පිළිබඳව වර්ෂය මැද වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙන්න මේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී රටේ ඇති වෙලා තියෙන මූල්‍ය තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව පැහැදිලිව පාර්ලිමේන්තුවට දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශය බැඳී සිටිනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න අපි අවශ්‍ය කටයුතු කරනවා.
ප්‍රවාහන අමාත්‍යතුමා ඔබතුමාගේ කාරණා තුන අංක 1, 2, 3 ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි මහාමාර්ග ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ වශයෙන් අද දින න්‍යාය පත්‍රයේ සඳහන් පළවෙනි, දෙවැනි සහ තුන්වෙනි යෝජනාවන් මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා සාකච්ඡාව සඳහා. ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ විසින් අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ විශාල වගකීමක් දරනවා. ඒ අනුව විශේෂයෙන් ඇතිවෙලා තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය තුළ මේ ගරු විපක්ෂ නායකතුමා සඳහන් කර කරුණු කීපයක් පිළිබඳ අදහසක් දක්වල ඉවෙල්ල මම මේ නිවේදන ටික කියවන්න බලාපොරොත්තු වෙනවා කතානායකතුමනි. එතුමා සඳහන් කළා මේ බැංකු පොලි අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ නැගලා පීඩනයක් පවතින අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් එකඟතාවය ඇති කර ගැනීමට අපේ සතුට පළ කරන්නේ කෙසේද කියලා. මේ ගරු සභාවේ විෂයානුබද්ධ අවබෝධයක් තියෙන සියලු ගරු මන්ත්‍රීතුමන්ලා දන්නවා ලංකා ඉතිහාසයේ නිදාසින් පස්සේ ඉතාම දරුණු තම රාජ්‍ය මූල්‍ය ඛේදවාචකයට විනිමය පිළිබඳ ඛේදවාචකයට තමයි අපි මූණ දීලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ගිවිසුම් එකඟතාවය හා ණය ප්‍රතිසැකසුම්කරණය කරගන්න අපිට බැරි වුණා නම් අපි කැමැති වුණත් අකමැති වුණත් කවුරු ආණ්ඩුව කළත් ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් සති දෙකක් වගේ කෙටි කාලයකට පමණයි. ඒට හේතුව තමයි මේ මූල්‍ය ක්‍රමය, ලෝක මූල්‍ය ක්‍රමය අපිට හසුරවන්න බෑ. එතකොට අපි අන්තර්ජාතික වශයෙන් ගෙවීම් පියවන්න ඕනේ. අපි භාණ්ඩ සේවා නිර්යාත කරලා ආදායම් ලබා ගන්න ඕනේ. අපි ආනයනය කරන්නේ වට ගෙවීම් කරන්න ඕනේ. ඒ ගෙවීම් අවසානයේ වර්ෂ අවසානයේ පියවන්න ඕනේ. ඒකට අන්තර්ජාතික ගෙවුම් තුලාව කියලා ගිණුමක් තියෙන බැලන්ස් ඔෆ් පේමන්ට්. ඒකේ අපේ රට ඇතුළට එන ඒවා බැරටත් අපේ රටින් පිටට ගලා යන ඒවා හරටත් සටහන් කළා. වර්ෂයේ අවසානයේදී වෙළඳ ගිණුම හිඟයක්, ජංගම ගිණුම හිඟයක්, සමස්ත ශේෂයේ අනාදී වශයෙන් මේ ක්‍රමවේදයක් තියෙනවා. මේ අනුව ඒෂියන් ක්ලියරින් හවුස් අනිත් අන්තර්ජාතික ගෙවීම් යටතේ තමයි විනිමය අනුපාතය ඩොලරයට කීයද, පවුමට ඩොයිස් මාක් ප්‍රංශ පෑංක වලට කීයද, වෙළඳ පොළ බලවේග අනුව තමයි විනිමය අනුපාතයේ රටක මුදලයාගේ තීරණය වෙන්නේ. දැන් මේවා කිරීම පිළිබඳ මේ ගරු සභාව විසින් මුදල් නීති පනත අනුව බලය පවරලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවට. මහා බැංකුව තමයි රට වෙනුවෙන් මුදල් අච්චු ගහන්නේ. මේ අච්චු ගහන එකට අපි කොච්චර බැන්නත් අපි කාටවත් මේ පාර්ලිමේන්තුවට මුදල් බලය තිබුණයි කියලා ශ්‍රී ලංකා මහා බැංකුවට නියෝග කරන්න බෑ මෙන්න මේ විදිහට මුදල් අච්චු ගහන්න කියලා. ඒක කරන්න බලයක් මේ ගරු සභාවට නැහැ. අපි මුදල් නීති පනතෙන් ඒ බලය දීලා තියෙනවා මේ ගරු සභාව විසින් පාර්ලිමේන්තුවට. පොලි අනුපාතයත් ඒ වගේ. පොලි අනුපාතය ඔබතුමාටවත් මටවත් මේ ගරු සභාවේ මන්ත්‍රීවරයෙකුටවත් තීරණය කරන්න බෑ. අපි දන්නවා ප්‍රතිපත්තියක් වශයෙන් රටේ පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ රටක් ගොඩ යන්න නම්. ලෝකයේ සියලුම සංවර්ධිත රටවල් වල ණය පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක්. මොකද එහෙම නැති වුණොත් කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට ඔබතුමා කියන ලෙස ඉතා විශාල වේදනාවක් තියෙනවා. පසුගිය කාලය තුලදී මහින්ද රාජපක්ෂ යුගයේ මුළු කාලයේ
ඕඩර් ප්ලීස් හොනරබල් වසන්ත යාපාමිල් ටීම් කියන
අරු ගරු ගුණසනාරෝඩ මන්ත්‍රීතුමනි යුද්ධයෙන් පසු කාලයේදී පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවට ආවා. මේ ඇතිවෙච්ච දැවැන්ත අර්බුදය තුළ පොලි අනුපාතයේ තීරණය කිරීම පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. කිසි දේශපාලනඥයෙක්ට පොලි අනුපාතය හදන්න බෑ. මොකද ප්‍රතිපත්තිමය පොලි අනුපාතය හා බැංකු පොලි අනුපාතය කියලා දෙකක් තියෙනවා. පොලිසි ඉන්ට්‍රස්ට් රේට් මුදල් නීති පනත අනුව මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පොලි අනුපාතයේ තීරණය කරනවා. ඊළඟට අවසාන ණය දෙන්න වශයෙන් වාණිජ බැංකු වලට දෙන්න ඕනේ පොලි අනුපාතයේ මහා බැංකුව තීරණය කරනවා. බැංකු කරුවන්ගේ බැංකුව විදිහට සියලුම බැංකු පාලනය කරන්නේ මධ්‍යම බැංකුව. එතකොට වාණිජ බැංකු කරුවන්ට කතා කරලා ශිෂ්ට ප්‍රයෝග යටතේ නියම කරනවා මෙන්න මෙච්චරයි තැන්පත් වලට වැඩිම අය කරන්න පුළුවන් පොලිය කියලා. අපි හිතනවා නම් දේශපාලනඥයෝ විදිහට අපිට මේ පොලිය හදන්න පුළුවන් කියලා එක කරන්න බෑ. එතකොට ඔවුන් මේ ඇති වෙලා තියෙන තත්වයේ උද්දමනය පාලනය කිරීම සඳහා සමහර ඉල්ලුම අඩු කරන්න වෙළඳ පොළ තුල පොලි අනුපාතය ඉහළ නංවනවා. අපි කැමති නැහැ. මූල්‍ය අරමුදල කීවා මේ පොලි අනුපාතය 2% තව වැඩි කරන්න කියලා. 128% වැඩි වෙලා හුස්ම ගන්න බැරුව ඉන්න කොට රටේ මේ ගිවිසුම ඇති කර ගැනීම සඳහා තව 2% වැඩි කරන්න කිව්වා. මේ සාර්වආර්ථිකයේ හසුරවන්න. ඉතින් ඒ අනුව මේ අංශ ප්‍රකාශිත අංක 100කින් 101කින් පොලි අනුපාතයේ තව ඉහළ යාමක් ඇති කළා. මේක අපිට පාර්ලිමේන්තුවට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමනම් අපි කියන්න ඕනේ මේ උද්ඝෝෂණ කරන්න ඕනේ, අපි බනින්න ඕනේ, කියන්න ඕනේ. මේක මහා බැංකුවට, මහා බැංකුවටත් කරන්න බෑ. මොකද අපි ලෝකෙට කියලා තියෙනවා අපි විදේශ රටවලින් ගත්ත ණය ගෙවන්න බෑ, තවදුරටත් ගෙවන්න බෑ කියලා. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මගේ ප්‍රවාහන අමාත්‍යාංශයට තියෙන අයිරෝඩ් ව්‍යාපෘතිය විදේශ ආධාර ලබන අනිත් අධිවේගී මාර්ග ව්‍යාපෘති, ඊළඟට ගුවන් පාලම් ව්‍යාපෘති, ඒ සියල්ලට දෙන සල්ලි නතර වෙලා තියෙන්නේ. දැන් මගේ නිවස කිට්ටුව තියෙන්නේ කොව්වල ගුවන් පාලම, ගැටමේ ගුවන් පාලම දෙකේටම සල්ලි දුන්නේ බල්ගේරියන් රජයේ ආධාරය. ඒ රටේ බදු ගෙවන ජනතාවගෙන් තමයි අපිට මේ මුදල් දීලා තියෙන්නේ. අපි ලංකාව රජයක් වශයෙන් මේ ණය ගෙවන්න බෑ කිව්වම් මේ පාලම් දෙකම නතර කළා. ඉතින් එතනින් යන ජනයා ඔබතුමාලා වගේම මෙතනින් යනකොට මේ කුණු හරපෙන් බැනගෙන ගියත් කොයිතරම් දේශපාලනඥයන් කන්න හැදුවත් මේ අන්තර්ජාතික ක්‍රමයේ තුල අපිට වෙන හවුහරණක් නැහැ, පිළිසරණක් නැහැ. අපේ පුද්ගලික දේපලකින් ඒක හදන්න බෑ. අයිරෝඩ් පාරවල් වල ඔබතුමත් දන්නවා ඔබතුමාගේ ප්‍රදේශ වල මැද්දේ හදලා පාරේ පස් පුරවලා තියෙනවා. පස් මිනිස්සු ගලවගෙන යනවා. වතුර පාරට ඒව හේදිලා යනවා. නමුත් ඒවට අයිරෝඩ් එක දෙක ව්‍යාපෘතියට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නකම් සතයක්වත් දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත මහ පොළවේ තියෙන යථාර්ථය. ආණ්ඩුව කාගේ හරි වෙන්න පුළුවන්. මෙතන ඉන්නේ මම නෙමෙයි වෙන ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඇමතිට එහෙම කරන්න ප්‍රාතිහාරයක් පාන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමයේ යටතේ බැරි වෙලාවත් අපේ රට මේ ප්‍රමාණයට කැපකිරීම කළා. විශාල බද්දක් ගෙවලා බදු පීඩනය දරාගෙන මේ කණිජ තෙල් මිල වැඩි කළා, පෝර මිල වැඩි කළා, රසායනික ද්‍රව්‍ය මිල වැඩි කළා. මෙහෙම කළේ ඇයි? ඒ අය ප්‍රතිපත්තියක් විදියට කිව්වා 16 වතාවක් IMF ප්‍රවට්ටලා තවදුරටත් රවට්ටන්න බෑ. cost reflective price formula පිරිවැය පිළිඹිඹු වෙන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් තියෙනවා. වැඩි ගාණට ගෙනල්ලා කණිජ තෙල් අඩු ගාණට දුන්නොත්, වැඩි ගාණට ගෑස් ගෙනල්ලා අඩු ගාණට කණිජ තෙල් දුන්න මේ ගෑස් දුන්නොත්, වැඩි ගාණට විදුලිය ලබාගෙන අඩු මිලට විදුලිය දුන්නොත් කොහෙන්ද මේකට සල්ලි එන්නේ? ඒක හන්ද මේක සකස් කරන්න මේ රැවටිල්ල කරන්න එපා. මේක වේදනාවෙන් වුණත් මේ පිරිවැය පිළිඹිඹු වෙන මිල ප්‍රතිපත්තියක් හදන්න. ඒකට අපි දේශපාලන වශයෙන් කැමති නැහැ. දේශපාලන වශයෙන් ජනප්‍රිය නැහැ. නමුත් ඒක කවුරු හරි ආණ්ඩුව ගන්න කෙනෙක්ට අනිවාර්යෙන් කරන්න වෙනවා. එහෙම නැති වුණා නම් වෙන්නේ අපිට සිද්ධ වෙනවා මේ අපි නිකුත් කරන ණයවර ලිපිය පිළිගත්තේ නැත්නම්. මං අහන්නේ ඔබතුමන්ලගෙන් අපි කණිජ තෙල් ආනයනය කරන්න ඕනේ, පෝර ආනයනය කරන්න ඕනේ, රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්න ඕනේ, අමු ද්‍රව්‍ය ආනයනය කරන්න ඕනේ. මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගෙවුම් ක්‍රමය අපි පිළි අරන් ඒකේ සමාජිකයෙක් වෙලා ඉන්නවා. එතකොට අපිට විශ්වසනීය භාවයේ කඩා වැටෙන බිඳුවයි කියලා සාතිකයක් නැති වුණාම අපේ ණයවර ලිපිය වෙන රටකින් පිළිගන්නේ නැත්නම් අපි කොහොමද තෙල් ගේන්නේ? මේ ප්‍රශ්නෙට දේශපාලනඥයෝලක මොකක් හරි උත්තරයක් තියෙනවද? තියෙනවා නම් ඒක කියන්න. කිව්වහම ඒ කියන එක අපිට කරන්න පුළුවන්. දැන් මොකද පිච්රේටින් මෝදි වගේ ආයතන අපිව ඩවුන් ග්‍රේඩ් කළා. අන්තිමට බිඳුවට බස්සලා තියන්නේ ලෝකේ රටවල් විශ්වාස කරන්නේ. එතකොට සභාපතිතුමනි අපි මේ ණයවර ලිපිය වලට වෙන රටකින් තර්ඩ් පාටි එකකින් ගැරන්ටියක් දෙන්න ඕනේ. වෙන රටක ලංකාව මේක ගෙවයි කියලා. ඒකට 100%ක් වගේ කොමිස් මුදලක් ගෙවන්න ඕනේ. ඒකත් කරන්න බෑ. අපි හැදෙන්නේ නැත්නම් ඒකට එකඟතාවය පාර්ලිමේන්තුව වල ඇති වෙන්නේ නැත්නම් විපක්ෂයට මේක තේරෙන්නේ නැත්නම් එතකොට මේ රට බංකොලොත්, මේ රට කියන දේ අහන්න නැති, මූල්‍ය විනයක් නැති, ලෝකෙට මුණ දෙන්න බැරි රටක් කියලා ලේබල් වැදුනා නම් අපේ එල්සී එක කවුරුවත් පිළිගන්නේ නැහැ. එතකොට අපිට තෙල් නැහැ. අපේ එල්සී එක පිළිගත්තේ නැත්නම් ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් ණයවර ලිපිය පිළිගත්තේ නැත්නම් අපිට ගෑස් නැහැ. අපිට බෙහෙත් නැහැ. අපිට කන්න බොන්න ආහාර ද්‍රව්‍ය ටික නැහැ. අපිට අමු ද්‍රව්‍ය නැහැ. එහෙම රට ගෙනියන්න බෑ. මේ අන්තර්ජාතික විශ්වසනීය භාවය හදාගෙන ජාත්‍යන්තර ගෙවීම් ක්‍රම කළේ නැත්තම් දැන් බලන්න මේ ගිවිසුම ඇති වෙන එකේ ස්ථාවරත්වයේ ඇති වුණාට පස්සේ මොනතරම් සුබවාදී වෙනසක්ද රටේ සිද්ධ වෙන්නේ? ඩොලරේ 400ට ගියා. උන්ඩිය ක්‍රමයේ ඔබතුමා දන්නවා 400ට ගියා. ඒ අවස්ථාවේ මේ කිසිම හරයාත්මක මේ පිළිබඳ තාර්කික අවබෝධයක් නොමැති දේශපාලනඥයෝ පිටරටවල අයින් ඉල්ලා සිටියා ලංකාවට සල්ලි එවන්න එපා. මොකද මේ ආණ්ඩුව පෙරලන්නේ. ඒකන්ද එක මාසිකට එවන්නේ නැතුව ඉන්න කියලා විපක්ෂයේ සමහර අය ප්‍රසිද්ධ නිවේදන නිකුත් කළා කිව්වා. ඒ වෙලේ එව්වේ නැහැ තමයි. ඒ වෙලේ එව්වේ නැත්තේ විනිමය අනුපාතයට වඩා උණ්ඩියල් වල වැඩි අගයක් ලැබෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? අද ආණ්ඩුව වෙනස් වෙලාද මේ සල්ලි ගලන්නේ? අද වෙනකොට ඩොලර් රුපියල් 300ට ඇවිල්ලා තව පල්ලියට එනවා. මොකද තව වැඩි වෙයි කියලා සමපේක්ෂණ චේතනාවෙන්. දැන් මුදල් ළඟ තියාගන්න චේතනා තුනක් තියෙනවා. ඝනදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව, සමපේක්ෂණ චේතනාව. දේශීයෝ විදේශීය මුදල් මුදල් වශයෙන් මිනිස්සු ළඟ තියාගන්නේ චේතනාවන් තුනක් නිසා. එදිනෙදා ඝනදෙනු කරන්න. ඝනදෙනු චේතනාවෙන් තියාගන්න මුදල්. අනාගතයේ අවදානමක් ඇති වුණාම ඒ අවදානමට මූණ දීම සඳහා මුදල් ටිකක් තියාගන්න. ආරක්ෂණ චේතනාව. සමපේක්ෂණ චේතනාව කියන්නේ වෙළඳ පොළේ ඇතිවන වෙනස්කම් තුලින් ලාභ ලැබීමේ අරමුණෙන් මුදල් රැස් කරන එක. එහෙම කළා මේ අනාගතයේ ඩොලරේ තව යයි, මේක සියල්ල කඩා වැටිලා ලංකාව නතර වෙලා කුජීතු වෙයි කියලා හිතලා ජාවාරම්කරුවෝ සියලුම මුදල් උණ්ඩියල් ක්‍රමයට එකතු කරලා තිබුණා. දැන් මේ ගිවිසුම අත්සන් කරන ටික ආවහම ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සාර්ථක වෙච්චාම ඒ අය හිතනවා දැන් ඉතින් මේකට මොකද කරන්න රැස් කරපු සල්ලි වල.
වක්කඩ කැඩුවා වගේ දැන් සල්ලි එන්න පටන් අරන් තියෙනවා. ඒක දේශපාලනඥයන් නතර කරන්න පුළුවන්ද? බෑ. මේක තමයි අපි කැමැති නැති වුණත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය. අපි 1900 නිදාස ලැබෙන්නේ ඉස්සෙල්ලා ඩොලරයට. ඔබතුමා මේ විෂය සම්බන්ධයෙන් අපේ විශ්වවිද්‍යාල උපාධ්‍යාරියෙක් ලෙස සහ අධ්‍යක්ෂින් තියෙන නිලධාරියෙක් ලෙස කටයුතු කළා දන්නවා. රුපියල් 4.54 ඩොලරේ තිබුණේ. ඊට පස්සේ 1977 වෙනකන් ඩොලරේට අපි ගෙව්වේ රුපියල් 8යි. 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ 12ට රොනිදෙමල් මුදල් ඇමතිතුමා මේ ගරු සභාවට ඇවිල්ලා කිව්වා, අද ඉඳන් විනිමය අනුපාතයේ ඒකීයකරණය කරනවා, බහුවිධ විනිමය අනුපාත සියල්ල නතර කරනවා, රුපියල ඩොලරය සමග ගැටගහලා පාවෙන්න අරිනවා. අද ඉඳන් ඩොලරේ රුපියල් 16යි කිව්වා. 16 ඉඳන් හැමදාම වෙළඳපොළ බලවේග 90 රට ඇතුළට එන විදේශ විනිමය හා රටින් පිටට ගලා යන විදේශ විනිමය 90 විනිමය අනුපාතයේ අගය තීරණය වුණා. දේශපාලනඥයෝ සමහර අය කල්පනා කළා තමන්ට පුළුවන් මේ විනිමය අනුපාතයේ තීරණය කරන්න කියලා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි. රට ඇතුළට එන මුදල් ප්‍රමාණය මේ ගෙවුන් ශේෂ ගිණුමේ බැරට සටහන් වෙනවා. රටින් පිටට යනකොට ඒක හරට සටහන් වෙනවා. ඕනේ ඕනේ තැන්වල සටහන් කරන්න බෑ. අන්තර්ජාතික ගෙවුම් තුලාව බැලන්ස් ඔෆ් පේමන්ට් රෝල මේක කරන්න ඕනේ පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කියලා තියෙනවා. ඒ කියලා තියෙන එක කරන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතුලේ IMF එකේ කාර්යාලයක් තියෙනවා. IMF එකට අපි විරුද්ධ වෙන්න පුළුවන්. ආචාර්ය එන්න පෙරා මුදල් ඇමතිවරයා වශයෙන් සිටියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට යනවා. නැත්තම් කොහොමද ජාත්‍යන්තර ගෙවීම් ප්‍රමාණය පියවන්නේ? ඉතින් එතකොට අද තිබුණ අවධානම තමයි අපිට මේ කරන්න කියපු ප්‍රතිසංස්කරණ වේදනයි. අපි නොකරපු නිසා අපිට ඒව කරන්න කැමැත්තෙන් නෙමෙයි. ඕනෑම රජයක් මේ ජනප්‍රිය නොවන තීරණ ගන්න කැමැත්තෙන් නෙමෙයි. කෙටි කාලයක් රටේ ජනතාව වශයෙන් වෙන රටවල ජනතාවගේ බදු මුදලින් අපිට දීපු ණය අපි ගෙවන්න බෑ කියනවා නම් ඒ රටේ ආණ්ඩුත් ඒ රටේ ජනතාවට වග කියන්න ඕනේ. ඒ නිසා තමයි කැපකිරීමක් කළ මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන ක්‍රමවේදී අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා අපි මෙහෙම අත්දැකීමකට මූණ දීලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ මගේ උගත් මිත්‍ර වාසේව නානායකර මැතිතුමත් හිටියා. ඒ කාලේදී ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කර ගැනීම සඳහා මේ පිළිබඳ පළපුරුද්දක් තියෙන කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා අන්තර්ජාතිකව ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. කැඳෙව්වාම සමාගම් 28ක් ආවා. මේ වගේ තැනකට රටක් වැටුණාම ඒක ගොඩගන්න අවශ්‍ය උපදෙස දෙන්න. 28න් 20ක් සාධනීය එවැනි දේ කරලා අත්දැකීම තියන අය. 20න් කවුද තෝරන්නේ කියන එකට කැබිනට් සබ් කමිටි එකක් දැම්මා. මේ මොකද්ද පාර්ලිමේන්තුවේ කොමිටියක්. ඒ කොමිටියේ මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමත් හිටියා. ඒ අය ලකුණු දීමේ ක්‍රමයක් අනුගමනය කළා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රංශයේ ලසාඩ් සමාගම තෝරගත්තා. ලංකා ආණ්ඩුව වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඩොලර් ගෙවලා ඩොලර් ගෙවන බවත් කැබිනට් මණ්ඩලයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වි මේ ලිපි මේ මොනවාද කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. ඒ අනුව තමයි ක්ලිපට් හාන් සමාගම තෝරගත්තේ. ලංකා ආණ්ඩුව සෝරි ප්‍රංශයේ ලසාඩ් සමාගම තෝරගත්තේ. ඊට පස්සේ අපිට ණයමියෝ ණය ගෙවන්න නැතුව නඩු දාන්න පටන් ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙනි නඩුව වැටුණා. මේ සබරින් බොන්ඩ්ස් වලට මිලියන 250 ගෙවලා නැහැ කියලා. අපිට ඒ පිළිබඳ නීතිමය අත්දැකීම් නැහැ. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට කියලා ඒකට වෙනම සමාගමක් ගත්තා. ලංකා ආණ්ඩුව වෙනුවෙන් විදේශ නඩුව වලට පෙනී ඉන්න. ඒ සමාගම තමයි ක්ලිපට් හාන් සමාගම. ක්ලිපට් හාන් මේ මොනවාද ප්‍රංශයේ ලසාඩ් මේ වගේ විශේෂඥ සමාගම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැරිස් ක්ලබ් එක ඊට පස්සේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේව ඔක්කොම එකතු වෙලා තමයි මේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකින් තමයි මේ රට සම්පූර්ණයෙන් කඩා වැටෙන එක නතර කරන් තියෙන්නේ. මේක තේරෙන්නේ නැති එක අපි ජාතියක් විදියට රටක් විදියට මෙතන මේක කරගන්න බැරි වුණා නම් හෙට දවසේ කාගේ ආණ්ඩුව තිබුණත් මේ ණයවර ලිපිය ලෝකේ බැංකු පිළිගන්නේ නැත්තම් එතකොට අපේ ආණ්ඩුව මොන ආණ්ඩුව තිබුණත් අපිට තෙල් ගේන්න බෑ.
අපිට පෝර ගේන්න බෑ, අපිට බේත් ගේන්න බෑ, අපිට අනිත්‍යෙක් ගේන්න බෑ. අපි මේ ජාත්‍යන්තරයේ තියෙන ඇත්ත ගෙවීන් ක්‍රම වේදී පිළිගන්න ඕනි. දැන් මුදල් කියන්නේ මායාවන්නේ. මුදල් කියන එක අපි විශ්වසනීය බවක් තියෙනවා. මුදල් කියන කඩදාසි නෝට්ටුවක් තියෙනවා. ඒ නෝට්ටුවේ හතර කොළේ ගාණක් ගහලා තියෙනවා. මුදල් ඇමතිවරයායි මහා බැංකුවේ අධිපති අත්සන් කළා තියෙනවා. එතකොට මේක තෝමස් ඩිලාරු සමාගම අච්චු ගහන්නේ. කොච්චර අච්චු ගහනවද කියන එක තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. මේක මුදල් මායාවක්. අපිට එන ඕනේ තරම් ගහලි වෙලා විල්බරක් කොල දාලි වෙලා මේ දුප්පත් මිනිසුන්ට බෙදන්න බැරිය. බෙදන්න බෑ. මේක ශාස්ත්‍රයක් තියෙනවා, අර්ථ ශාස්ත්‍රයක්. ඒ නිසා මේ විද්‍යාත්මක ශාස්ත්‍රයක තියෙන ක්‍රමවේදය ඇත්ත කියනකොට ඒකට කේන්ති යන්න පුළුවන්, තරහා යන්න පුළුවන්, වෙන විකල්පයක් තියෙනවා නම් නෑ. අපි ජාත්‍ය සමහර වෙලාවට අපි පුද්ගල වශයෙන් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. මම පොත් දෙකක් ලියලා තියෙනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව කියලා. එකක් මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විලංගු කියලා තව පොතක් දීලා තියෙනවා විවේචනය කරලා. ඒ පසුගිය රජයේ සමයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාපු කොන්දේසි පිළිබඳ වෙනම මම පොතක් කරලා තියෙනවා. නමුත් රටක් මෙතනට වැටුණට පස්සේ වෙන උගුලකින් ගොඩ එන්න බැරි නම්, විකල්පේ නැත්තරම නැති වෙලා තියෙන වෙලාවක වෙන ගොඩ යන්න ක්‍රමයක් නැත්තම් ඒ ක්‍රමේ අපි කැමැති වුණත් අකමැති වුණත් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ ජාතික ව්‍යසනවලදී දේශපාලන න්‍යාය පත්‍ර නැතුව මේ පවතින දේ පිළිබඳ ජාතික වශයෙන් එකඟතාවයක් ඇති කරගන්න ඕනේ. මම ඒට හොඳ උදාහරණයක් කියන්න කැමතියි. අපේ රටේ 1952 වර්ෂයේදී හාල් වල කන්න හාල් නැතුව හාල් විශාල හිඟියක් ඇති වුණ හාල් මිල වැඩි වෙලා, අපේ රබර් වලට ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු රටවල් ගෙවන්නේ නැති වුණා 1952. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තිබුණේ. දණ්ඩි සේනානායක මහතා තමයි අගමැති ධුරේ දැරුවේ. ජයජයවර්ධන මහතා තමයි මුදල් අමාත්‍ය ධුරේ දැරුවේ. ආර්.ජී. සේනානායක තමයි වෙළඳ ඇමති ධුරේ දැරුවේ. එතකොට විපක්ෂ නායක ලෙස කටයුතු කළේ SWRD ආචාර්ය එන්න පෙර මැතිතුමා, SWRD බණ්ඩාරනායක මැතිතුමා, අනිත් ඔක්කොම වමේ නායක පීටර් කේනමන් මැතිතුමාලා හිටියා. මේ ගරු සභාවේ විවාදයක් ඇති වුණා. මේකෙන් බේරෙන්න රටක් වශයෙන් ආර්.ජී. සේනානායක යෝජනා කරලා තිබුණා චීනයත් එක්ක රබර් හාල් ගිවිසුමක් ඇති කරගන්න ඕනේ කියලා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිමය වශයෙන් චීනය තානාපති සබඳ කණුත් ඇති වෙලා නැත්, බරපතල විරුද්ධයි. ඒ කියන්නේ ඒ කාලේ කඳවුරු දෙකක් තිබුණා ලෝකේ, මධ්‍යගත සැලසුම හා වෙළඳපොළ ධනවාදී ක්‍රමේ. මධ්‍යගත සැලසුම තියෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ කිව්වම එක්සත් ජාතික පක්ෂයට නයාට අඳුකොළ වගේ. සර්ජෝන් කොතලාවල, JR ජයවර්ධන, දල්ලි සේනානායකලට පෙන්වන්න බෑ චීනේ. එතකොට චීනය කිව්වහම මේ ගරු සභාවේ විවාදයක් ඇති වෙලා තියෙනවා ඒක ගැන. චීන ලංකා රබර් හාල් ගිවිසුම අත්සන් කරනවාද කියන ඒ විවාදය අපි හැමෝටම ඉගෙන ගන්න තියෙනවා. රටක් වශයෙන් මේ තියෙන එකට කරුණු කියපුවාම එකම එක මන්ත්‍රීවරයයි විරුද්ධ වෙලා තියෙන පාර්ලිමේන්තුවේ. ඒ විරුද්ධ වෙලා තියෙන්නේ සාධාරණ තර්කයක් ඇතුව. මොකද්ද තර්කේ? මෙහෙම අපේ ගානට වඩා වැඩි ගානක් දෙනවා නම් චීනේ රබර් වලට, ලෝකෙ විකින්න ගානට වඩා අඩු ගානක් අය කරනවා නම් සාල් වලට, එහෙම බිස්නස් ජාතියක් වෙන්නේ නැහැ, ව්‍යාපාරයක්. මේක මොකක් කරි යටි දේශපාලන අරමුණක් තියෙන්න ඕනි චීනේ. ඒ නිසා මම මේකට විරුද්ධයි කියලා එක්කෙනයි විරුද්ධ වුණේ. අනිත් සියලුම අය කිව්වා මේ වෙලාවේ රට ගොඩ ගන්න නම් චීන ලංකා රබර් හාල් ගිවිසුම ඇති කරන්න ඕනි කියලා. ඒ ගිවිසුම විවෘත වෙළඳ ආර්ථිකය ඇති වුණා 1977 ඇති වුණා. JR ජයවර්ධන ගිවිසුම අහෝසි කළේ නැහැ. විවෘත වෙළඳ පොළ ආර්ථිකයක් ඇති කළත් 1982 තමයි චීන ලංකා රබර් හාල් ගිවිසුම අහෝසි කළේ. 52, 62, 72, 82 30 අවුරුද්දක් රටක ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් තිබුණා. ඒ කාලේ හැටියට ඇතිවිලා ඒක ඓතිහාසික එකක්, ලෝකෙවත් එහෙම තිබිලා නැහැ. එහෙමයි රටක් ජාතික වශයෙන් ගොඩ එන්න බැරි අර්බුදයකට වැටුණාම තමන්ගේ දේශපාලන මතිමතාන්තර හා දැක්මවල වලින් තොරව එයින් ගොඩ එීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයකට එන්න ඕනේ, අපි කැමති වුණත් නැතත්. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ අද වෙනකොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකගතාවය තුළ ජාත්‍යන්තර චීනය එකඟ වීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ විශ්වසනීය භාවය ලෝකෙ පුරා ඇති වෙනවා. හෙට අනිද්දා වෙන්න පුළුවන් ප්‍රතිඵලය තමයි තව තව විනිමය රට ඇතුළට එනවා. රට ඇතුළට විනිමයාව ඩොලරේ අගය රුපියල යගේ වැඩි වෙනවා. මේ දැන් රුපියල් 300ට ඇවිල්ලා රුපියල් 650ට ගිය පරිප්පු 200 ගණන් වලට එනවා. 150ට ලුණු වෙනවා. පිටරටින් ගෙන්නන හැම භාණ්ඩයකම රුපියල් මිල අඩු වෙනවා. ඒකෙන් තමයි ජීවන වියදම අඩු වෙන්නේ, උද්ධමනේ අඩු වෙන්නේ, ආහාර උද්ධමනේ පාලනය වෙන්නේ. මේක තමයි ඇති වෙලා තියෙන ආර්ථිකමේ මේක තාක්ෂණික කරුණ. ඒක නිසා මේකට දේශපාලන අර්ථකථන දෙන්න එපා. මේක දැන් පොලි අනුපාතයට බැනලා විපක්ෂ නායකතුමා කියනවා පොලි අනුපාතය මෙච්චර වැඩි මිනිසුන්ට අමාරුයි ඒක අන්න මේක ගැන සන්තෝෂ වෙන්න බෑ කියලා. ඉතින් දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ පාර්ලිමේන්තුව සල්ලි හැමෝ අතේම තියෙන මුදල් අච්චු ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ගාන මුදල් අඩුවෙන් ගහන්න වැඩියෙන් ගහන්න කියලා කියන්න මේ පාර්ලිමේන්තුවට බෑ. ඒ නිසා තමයි මේ වර වෙනම පනතක් ගෙන්දලා තියෙන්නේ මහ බැංකුව තව ස්වාධීන කරන්න, කිසිම දේශපාලනඥයන්ට මැදිහත් වෙන්න බැරි වෙන ලෙස මුදල් ක්‍රමයේ හසුරුවන්න. අද ඒ පනත පාර්ලිමේන්තුවට පිළිගැන්වුවා. දැන් ඒකට එහි එකඟ නැති කොටස් තියෙන්න පුළුවන්. තියෙන අයට අධිකරණයට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා අවදානම් සහිත දේවල් තියෙනවා කියලා. ඒක නිවැරදි කරගන්න එක විපක්ෂයේ වගකීමක්. දැන් අපි වාසුදේව ඇමතුමා පිළිගන්නවා, අපි විනිමය පාලන පනත 18 වෙනස් කරනකොට අපි උසාවි ගියා. අපි කිව්වා වක්කඩ කැඩුවා වගේ මේක ගෙනියන්න දෙන්න එපා. ගෙනිච්චොත් මේක අරන් යන එකට අපිට අපි අධිකරණයට ගියා. අධිකරණයත් පිළිගත්තේ නැහැ. මේ සල්ලි ටික අරන් ගියා. දැන් ඒ සල්ලි ටික ගේනවා. ගේන ගෙනියන ප්‍රමාණය අනුව විනිමය අනුපාතයේ තීරණය වෙනවා. තීරණය වෙන ආකාරය අනුව අපේ රටේ හද්දා පිටිසර ඉන්න බෙහෙත් ගන්න ලෙඩාගේ බෙහෙත් තේත් වල මිල ඩොලරේ තව අඩු වුණොත් 300ට වඩා අඩු වුණොත් තව බෙහෙත් මිල අඩු වෙනවා. එතකොට බෙහෙත් ගන්න අපි ආනයන වලට අඩු වෙනවා. හැබැයි මේකේ අනිත් පැත්ත තියෙනවා. අපනයනකාරයා හිතනවා දැන් මේක හන්ද අපිට ඉස්සෙල්ලා රුපියල් 400ක් විතර ලැබුණා ඩොලර එක වටිනා බඩු පිටරට යවුවහම දැන් අපිට ලැබෙන්නේ 300යි. ලැබෙන ගාන අඩු වෙලා. ඒ අනිත් පැත්ත අපනයන ආනයන වල මේක තමයි වෙළඳ පොළ බලවේග ගන්න මිල තීරණය වීම. ඉතින් මේක එක පැත්තකට දැන් අපි කියනවා අපිට හාල් මිල වැඩි, අහල මිල වැඩි, ලුණු මිල වැඩි, පරිප්පු මිල වැඩි, ඛනිජ තෙල් මිල වැඩි, පෝර මිල වැඩි. ඒකට උත්තරේ රුපියලට ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණය, ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඊළඟට අපි කියනවා අපනයන වැඩි වෙන්න වැඩි වැඩියෙන් ඩොලරයකට රුපියල් ලැබෙනවා නම් 400ක් නෙමේ 500ක් ලැබෙනවා නම් අපනයන කරු කැමැති. මේ දෙක අතර තුලනයක් වෙන්නේ වෙළඳ පොළ බලවේග විසින් වෙන්න ඕනේ දේ තමයි රට ඇතුළට එන ප්‍රමාණය වැඩි කළා, රුපියල ශක්තිමත් කළා, ආපහු සැරයක් 200ට රුපියල එන්න පුළුවන් නම් ඒක විශාල ජීවන වියද මහා සාර්වාර්ථික ස්ථායීකරණය සඳහා අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් පිළිබඳ ඇත්තටම මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ මම නම් කියන්නේ දවස් 3ක ඉතර මේ එකිනෙකාට අපි බැනගන්නේ නැතුව මේ වෙනත් වචන පාවිච්චි කරගන්නේ නැතුව නිෂ්කාරණේ කාලය නාස්ති කරන්න නැතුව අර 52 චීන ලංකා රබර් රාල් ගිවිසුමේදී පෙන්නපු ප්‍රබුද්ධතාවය මේ රටේ පරිණත දේශපාලනඥයෝ ඒ පෙන්නපු මේ රටට තියෙන හිතවත්කම ආදරය පෙන්නලා නැවත වතාවක් ඒ එවැනි සංවාද මණ්ඩපයක් බවට පත් කරගන්නට කියන ඉල්ලීම කරමින් අද මේ ඉදිරිපත් කරපු යෝජනාවල මම කෙටියෙන් කියන්න කැමති මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව මෝටර් වාහනයන් ලියාපදිංචි අනුසංගික කටයුතු සඳහා ගාස්තු නියම කිරීමේ බලය ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා සතුයි. මීට ඉහතදී 17/22 අරිරක් 27 2011/09 7 දිනද රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් 2011 මෝටර් වාහන ගාස්තු නියෝග ප්‍රකාශයට පත් කර තිබුණි. අනතුරුව 1796 ඇලීරව 22 හා 2013/02/03 රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් එම නියෝගවල සඳහන් ඇතැම් ගාස්තු සංශෝධනය කරන ලද අතර 20/57 ඇලීරක් 6 හා 2018/18 දිනෙති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් තවදුරටත් එම නියෝගවල සඳහන් යම් යම් ගාස්තු සංශෝධනය කර ඇත. ඒත් මෝටර් වාහන ලියාපදිංචි අනුසාංගික විවිධ සේවා ගාස්තු සඳහා වන ගාස්තු 2003 වර්ෂයෙන් පසුව සංශෝධනය කර තිබුණේ නැහැ. එම ගාස්තු නැවත සමාලෝචනය කර සංශෝධනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවට රාශිය පනවලා තියෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෝටර් වාහන ලියාපදිංචි අනුසංගික විධිවිධාන සේවා වෙනුවෙන් අය කළ යුතු ගාස්තු ප්‍රකාශයට පත් කරමින් මම විසින් 2023/06/2022/11/14 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් ගාස්තු නියෝග ප්‍රකාශයට පත් කළා. එම නියෝගවල දෙක සමග කියවිය යුතු එක උපවගන්තිය මෝටර් වාහන පළමු ලියාපදිංචිය සඳහා වන ගාස්තුවද නියෝග තුන සමග කියවිය යුතු දෙවැනි උපලේඛනයේ මගින් ලියාපදිංචි ප්‍රමාද වීමේදී අය කරන ප්‍රමාද ගාස්තුද ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එකී ගාස්තු පිළිබඳ ගැසට් ගාස්තු වල අනුපිළිවෙල හා වෙනස් වීම පිළිබඳ ගැසට් නිවේදනය මම මගේ කතාවේ කොටසක් ලෙස පළ කරන්න කාරුණික වෙන්නේ කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ මං සභාගත කරනවා. මේ නියෝගවල හතරවෙනි නියෝගය මගින් తాවකාලික අයිතිකරුවෙකු ලියාපදිංචිය ආය වෙන ලියාපදිංචියක් අවලංගු කිරීමට අදාළ ගාස්තුද පස්වෙනි නියෝගය සමග කියවිය යුතු තුන්වෙනි උපලේඛනයේ මගින් නව අයිතිකරුවෙකු ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුද හයවෙනි නියෝගය සමග කියවිය යුතු හතරවෙනි උපලේඛනයේ නව අයිතිකරුවෙකුට ලියාපදිංචි කිරීමේ ප්‍රමාද වීමේ සඳහා අදාළ වෙන අතිරේක ප්‍රමාද ගාස්තුද ප්‍රකාශපත් කළා තියෙනවා. ඒ සභාගත කරනවා. එම නියෝගවල හත සමග කිවිය යුතු පස්වෙනි උපලේඛනයේ මගින් ලියාපදිංචි කිරීමේ සාතික අනුපිටපත් නිකුත් කිරීම සඳහා වන ගාස්තුද නියෝග අංග 8 මගින් මෝටර් වාහනයක ලියාපදිංචිය අවලංගු කිරීමට අදාළ ගාස්තුද 9 මගින් පරමායිතිය ලියාපදිංචි කිරීම හා ලියාපදිංචි පරමායිතිය අවලංගු කිරීමට අදාළ වන ගාස්තුද ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ මම සභාගත කරනවා. මෙම නියෝගවල 10/11 වෙනි නියෝග සමග කිවිය යුතු හතර වන උපලේඛනයේ මගින් වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තු 12 නියෝගයේ මගින් වාර්ෂික බලපත්‍ර ගාස්තුද ගෙවීම් පමාද වීමේ අතිරේක ගාස්තුද ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ටික මම සභාගත කරනවා. නියෝගවල අංක 13 සමග කියවිය යුතු තුන්වෙනි උපලේඛනයේ මගින් මෝටර් වාහන නිෂ්පාදන එකලස් කරන කර්මාන්තශාලා ගරාජ වෙළඳ ආයතන ආදී සහ රියදුරු පාසල් රියදුරු උපදේශකවරු ලියාපදිංචිය අනුසංගික විධිවිධාන සඳහා වන ගාස්තුද ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ ගැසට් කරලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, මෝටර් වාහන ලියාපදිංචි දෙපාර්තමේන්තුව, ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව වගේම රටට ආදායම් ලබා දෙන්න බලපාන දෙපාර්තමේන්තුවක්. මේ විවිධ වංචා දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේ නවතා ගන්න තියෙන එක ක්‍රමයයි ඊ මෝටරින් ක්‍රමය, විද්‍යුත් ක්‍රමයට මේ ලියාපදිංචිය අනිකාරු කිරීම. ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මේ රටේ නිෂ්පාදනය කරපු විදුලියෙන් මෝටර් කාර් මේ රටේ ප්‍රථම වතාවට විදුලියෙන් ක්‍රියාත්මක කරන මේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කරලා අංක ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් සතුටු වෙන්න ඕනේ. වේගා අයිමෝ මේ මොනවාද රිචඩ් පීරිස් සහ තව සමාගම් රාසියක් මේ වන විට විදුලිය මෝටර රථ නිෂ්පාදනය කරනවා. ත්‍රිරෝද රථ කාර් හා අනිත් සියලුම දේවල් කිලෝමීටරයකට ත්‍රිරෝද රථයකට රුපියල් 2ක් වගේ වියදමක් යන්නේ සූර්ය බල විදුලිය යොදා ගත්තාම. අපි මෙච්චර කල් එහෙම ලියාපදිංචි කරන්න අයිතියක් තිබුණේ නැහැ. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඒ ප්‍රමිතියට අනුකූලව මේ රට නිපදවන ත්‍රිරෝද රථ මෝටර් කාර් ඕනෑම කෙනෙක් නිෂ්පාදනය කළාම දැන් ලියාපදිංචි කරලා ප්‍රමිතියට අනුව නම් සාතිකයක් ලබාගෙන ධාවනය කරන්න පුළුවන්. මේ රටේ තරුණයෝ එවැනි නවනිපුයුම් කළ සියලු දෙනාට ජාතියේ ගෞරවය හිමි වෙන්න ඕනේ. මුකුත් බැරි කාලකන්ණි ජාතියක් කියලා පෙරක් අය හම්මඩු ගන්නකොට අපේ රටට පුළුවන් කියලා ඔප්පු කරන්න සමත් තරුණ ව්‍යවසායකයෝ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විශේෂ බාර ඇමතිවරයා වශයෙන් මම අවංකවම සතුටු වෙනවා. කෙටි කාලයක් තුළදී අපිට විදුලි මෝටර රථ, විදුලි ත්‍රිරෝද රථ, අනිත් විදුලි වාහනවලට ගිහිල්ලා පරිසරය සුරකින්නත් ගාස්තු අඩු කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අනිත් නිවේදනය සභාපතිතුමනි මම මේකෙන් ඉවර කරනවා. මෝටර් වාහන පනතේ මේ නියෝග ටික මේ වෙලාව ඉතිරි කර ගැනීම සඳහා මේ ටික මම සභාගත කරනවා. නියෝග සියල්ල වාර්තාවේ ඇතුළත් කරන්න මේ සඳහා සහයෝගය දෙන්න. අපි පොදු ප්‍රවාහනේ වැඩි දියුණු කර ගැනීම සඳහා තිබෙන අඩුපාඩු දුර්වලතා අපිට පෙන්වලා දෙන්න. අපි හැම එකක්ම අවංකව වෙනස් කිරීම සඳහා සිස්ටම් චේන්ජ් එකක් සඳහා අවශ්‍ය වැඩ කරන්නට කටයුතු කරන බව සඳහන් කරමින් මගේ වචන කිපය අවසන් කරනවා.
Thank you. Honorable J.C. Alawathuwala, you have 10 minutes.
Mulasuna Hobana Garu Mantrithumani, Visheshayenma Emathuma Mota Vahana Panatha Sambandhayen Idiripat Kirimedi Habai Ethuma Hitiyoth Hondai Me Palawini Kathawa Visheshayenma Ethuma Deergha Kathawak Kara Rate Aarthikaya Ewagema Ada Rata Thiyena Tattwaya Sambandhayen Mang Hithanne
Garu Mulasana Road Mantrithumani Mata Cabinet Mandi Rasvima Thiyena Nisa Mage Rajya Amathuma Inno Lasantha Amathuma Yata Thamai Me Ayathane Gasset Karala Thiyenne E Nisa Obathumage Kiyena Thiyelu Karunu Ethuma Satahan Karagani Ethuma Thamai Rajya Amathuma
Oh Wede Thiyenne Obathuma Ita Bahirawa Katha Karapu Kiyala Thamai Wediyen Katha Karanne E Kohoma Unath Garu Mantrithumani Me Welawa Pradhana Washeyen Mama Me Karuna Athak Karanna Wenawa Palat Parna Matthewarne Sambandhayen Me Parliament Visin Api 2023 Ayavalekenen Mudal Wen Karala Thiyenawa. E Anuwa E Sambandhayen Me Wenakota Sheshadhikaranayen Thinduwak Laba Dila Thiyenawa. E Wen Karala Thiyena Mudal Matthewarne Sadaha Laba Denna Kiyala Niyoge Laba Dila Thiyenawa. E Pilivandawa Ape Pakshe Visheshayenma Mahalekambaraya Hatiyata Ape Ranjit Maddumbandara Matthuma Idiripat Karapu Pessamata අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා මොකද මේ රටේ ජනතාවගේ අයිතිය ඒ වගේම මේ පාර්ලිමේන්තුවෙන් අපි 225 ගේ අයිතිය මොකද පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු ඒ අයවැලේකනේ සඳහන් කරලා තියෙන බලත් පාලන මැතිවරණ නියමිතව තිබුණා මාර්තු මාසයේ පවත්වන්න ඒකේ කාලය අවසන් වෙන නිසා මාර්තු 19 වෙනිදා ඒ නිසා ඒ ප්‍රතිපාදන ටික ලබා දෙන්න කියලා දැන් මේ වෙනකොට නියෝග නිකුත් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨ සාධිකරණය නමුත් අපි දැක්කා විපක්ෂ නායකතුමාගේ සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් විමසන වෙලාවේ පළාත් පාලන ඇමතිවරයා හැටියට අගමැතිතුමා ඒ සඳහා පැහැදිලි පිළිතුරක් මේ පාර්ලිමේන්තුවට ලබා දුන්නේ නැහැ. එතුමා කීප විටක්ම ඇහුවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මොකද්ද පාර්ලිමේන්තුව හැටියට ඇමතිවරයා හැටියට රජයේ හැටියට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගයේ මේ මුදල් ලබා දීම සම්බන්ධව. නමුත් අපි දැක්ක අගමැතිවරයාගෙන් ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ ගැන අපි කනගාටු වෙනවා. මොකද රටක විශේෂයෙන්ම රටක විවස්සාදායකය පාර්ලිමේන්තුව තුල ඒ විවස්සාදායකයෙන් මේ මන්ත්‍රීතුමාලා එකතු වෙලා සම්මත කරපු ඒ අයවැයෙන් වෙන් කරලා තියෙන මුදල ලබා නොදීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම විවස්සාදායකයේ විධායකයේ ඒ වගේම අධිකරණයේ කියන මේ කාරණා තුනම මේ අදාළ රටක පැවැත්මට අදාළ මේ තුන එක හා සමසමව ඒ තීන්දුව తీරන වලට ගරු කරේ නැත්නම් රටකට මොකද්ද වෙන්නේ කියන එක ගැන අපිට ඉතින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ලබා දීලා තියෙන අධිකරණ තීන්දුව රජයක් හැටියට ඒ තීන්දුවට ගරු කරමින් ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව හැටියට මේ රටේ මන්ත්‍රීතුමාලා හැටියට අපි එකතු වෙලා අනුමත කරලා තියෙන ඒ අයවැය ලේඛනේ වෙන් කරලා තියෙන මුදල මේ මැතිවරණය සඳහා ලබා දීමට අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි අපි රජයට කියන්නේ පැහැදිලිවම ඒ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් අද මේ පාර්ලිමේන්තුවට ලැබුණේ නැහැ. ඒ වගේම අපි දැක්ක ඇමතිවරයා මේ මෝටර රථ පනත ගේන ගමන් එතුමා කතා කරා ආර්ථිකය අද රට තියෙන තත්ත්වය මේකේදී විපක්ෂයක් හැටියට කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනි කියලා එතුමා පැහැදිලි කරා. අපි පැහැදිලිම කියන්න ඕනි විපක්ෂයක් හැටියට IMF එකට යන්න ඕනි කියන එක අපි යෝජනා කරේ 2020 මේ පාර්ලිමේන්තුව පටන් ගන්න වෙලාවේ. අපි ඒක පැහැදිලිව කරා අපේ විපක්ෂ නායකතුමා ඇතුළු අපේ ඉන්න ආර්ථිකව සම්බන්ධයෙන් කටයුතු කරන හර්ෂ සිල්වා මැතිතුමා, ඒ වගේම කබිර හෂිම් මැතිතුමා, එරාන් වික්‍රමරත්න මැතිතුමා මේ අපේ මේ කණ්ඩායම සමගි ජන බලවේගයේ හැටියට විපක්ෂයේ හැටියට අපි පැහැදිලිව කිව්වා මේ රට ඉතාමත් අවාසනාවන්ත බංකොලොත් තැනකට යන ගමනක්. ඒ යන ගමනේදී මෙන්න මේ පියවරවල් ගන්න ඕනි කියලා යෝජනා කරා මේ පාර්ලිමේන්තුවට. මේවා හැන්සාඩ් ගත වෙලා තියෙනවා. ඒ නිසා අද මෙතන මේ කතා කරපු අපේ ඇමතිවරයා මම කනගාටු වෙනවා. මොකද එතුමත් ඒ කැබිනට් එකේ හිටපු ඇමතිවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයාගේ කැබිනට් එකේ හිටපු ඇමතිවරයෙක්. ඒ විතරක් නෙමෙයි. අපි කතා කරද්දි මේ විපක්ෂයක් හැටියට මේවා පෙන්නලා දෙද්දි අපි දැක්කා විපක්ෂයට දිගින් දිගටම වීලුවට ලක් කරලා හැල්ලුවට ලක් කරා. විපක්ෂ නායකතුමාගේ නොදු චෝදනා කරා. අපි දැක්කා රාජ්‍ය ඇමතිවරයා හැටියට කබ්‍රාල් මහත්මයා කොහොමද මේවට පිළිතුරු දුන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ රටේ 122 ජනතාවට මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිකරන්න මුල්ුණේ ඔය අද කතා කරපු ඔය කැබිනට් ඇමතිතුමා එදත් කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඒ ගෝඨාභය රාජපක්ෂේ රජේ මුදල් ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු ඒ වෙනකොට පළවෙනි වතාවේ මහින්ද රාජපක්ෂ ඇමතිතුමත් ඊළඟට බැසිල් රාජපක්ෂ ඇතුළු මේ කණ්ඩායම. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වයේදී අපි රටක මේ අවාසනාවන්ත තත්ත්වයෙන් අපි අයුතු ප්‍රයෝජනය ගන්න බලන විපක්ෂයක් නෙමෙයි. අපි කැමැති මම පැහැදිලිවම කියන්න ඕනි රටේ ජනතාවට ජීවන බර අඩු වෙලා උද්දමනය අඩු වෙලා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන්න තියෙනවා අපි තමයි ඉහෙලින්ම කැමති වෙන්නේ. දැන් ඒක අපි අකමැති වෙන්නේ නැහැ. අද දැන් මේ වෙනකොට ඩොලරය 15ට ඇවිල්ලා ඒ වගේම විශේෂයෙන් පාරිභෝගිකයන් පිටරටින් ගෙන්නන බාණ්ඩ අපි දන්නවා පරිප්පු ඒ වගේම අත්‍යවශ්‍ය බාණ්ඩ ජනතාව ඉදින්දා පාවිච්චි කරන බාණ්ඩ කියනවා. ඉතින් ඒ වගේ මිල අඩු වෙලා ඒ සහනයක් ලැබෙනකොට අපි අකමැති වෙන්න අපි බොහොම කැමති. අපි විශේෂයෙන්ම කියන්න ඕනි ඒ වගේම තමයි මේ වෙනකොට මේ ණය ප්‍රතිවිරුද්ධ කිරීම සඳහා චීනය එකකතාවයකට ඇවිල්ලා දැන් ජනාධිපතිව ප්‍රකාශ කරා. ඒ වගේම IMF එක යම් එකකතා ගණනාවකට ඇවිල්ලා මේ 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 තත්ත්වය යහපත් අතර ඇති කරගන්න රජය ගන්න වැඩ පිළිවෙලට කවදාවත් විපක්ෂය කකුලෙන් ඇදලා නැහැ. අපි කියන්නේ යම් යම් ප්‍රතිපත්ති තුල මේ බදු වැඩි කිරීම ඇතිලු යම් යම් කාරණා සම්බන්ධයෙන් අපි එකඟ නැහැ. ඒ ඒ ඒක අපි මුල ඉඳන්ම කියලා දිනවා. ඉතින් ඒ නිසා අපි රටක් හැටියට අපේ රට මේ තියෙන අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ගන්න පියවරවල් වලදී ප්‍රධාන විපක්ෂය හැටියට අපි ඒවට සහාය දෙනවා කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. මොකද රටේ ජනතාව වෙනුවෙන් ලක්ෂ 222ක ජනතාව වෙනුවෙන් ඒ ජනතාව ජීවත් කරවන්න ගන්න වැඩපිළිවෙලෙදී අපි ඒ සඳහා සහයෝගයේ විපක්ෂයක් හැටියට එදත් අපි මේ ප්‍රශ්නේ ඇති වෙන්න කලිනුත් අපි ඒ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරා අදහස් ප්‍රකාශ කළා. නමුත් අපි කියපු දේවල් වලට අහුම්කන් නොදුන්න නිසා තමයි හිතුවක්කාරකමට එදා හිටපු ඒ මුදල් ඇමතිවරු කරපු වැරදි ප්‍රතිපත්ති නිසා තමයි රට මේ තරම් ඉක්වන්න බංකොලොත් වෙලා ජනතාවට විශාල හානියක් මේ රටේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වෙලාවේදී මේ පළාත් පාලන මැතිවරණය ගැන කතා කිරීමේදී අපි පැහැදිලිවම කියනවා රජයක් හැටියට මේ ක්‍රියාවලිය තුළ දිගින් දිගටම බාධා කරන්න නැතුව මොකද රටේ ජනතාවගේ මතය විසන් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය රටේ ජනතාවට තියෙන ඒ අයිතිය මේක වළක්වන්න කටයුතු කරන එක ඉතාම සාහසික අපරාධයක්
දෙකක් තිබෙනවා.
ඔව් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේකෙදි දැන් මැතිවරණ කොමිෂන් සභාවම කියලා තිබ්බා 21 වතාවක් බාධා කරලා තියෙනවා කියලා මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඉතින් ඒක ඉතාමත් වැරදි. මොකද පළාත් පාලන මැතිවරණය ඇමතිවරයාගේ බලතලන අවුරුද්දකින් කල් දාලා තියෙනවා. ඉතින් ඒක තවදුරටත් ඇමතිවරයාට කල් දාන්න බෑ විවස්සාවනු. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ අධිකරණයෙන් අද ලබා දීලා තියෙන ඒ තීන්දුවට ඒ නියමයන් අනුව අවශ්‍ය පියවර අරගෙන මැතිවරණ කොමිෂමත් ඒ වගේම මුදල් අමාත්‍යාංශ ඒ සඳහා පියවර අරගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම ජනතාවගේ ඒ අයිතිය මානව අයිතිය උල්ලංඝනය කරන්න දු එසලා අවශ්‍ය පියවර ගන්න කියලා අපි පැහැදිලිවම කියනවා. ඒ වගේම තමයි දැන් මේ අවස්ථාවේදී කිව්වා විපක්ෂයක් හැටියට ආණ්ඩුවත් එක්ක මේ වැඩවලදී එකතු වෙලා කටයුතු කරන්න කියලා ඇමතිතුමා කතා කරා. දැන් මම අහනවා දැන් අද උදේ කතානායකතුමා ඉන්න වෙලාවේ දැන් මේ සභාවේ විවාද වුණා දැන් මේ මුදල් කාරක සභාව සම්බන්ධයෙන්. මුදල් කාරක සභාවේදී පැහැදිලිවම අපි කියන්න ඕනි ස්ථාවර නියෝග අනුව ඒක විපක්ෂයෙන් නමක් යෝජනා කරලා විපක්ෂයට ඒ සභාපති අනතුර හිමි දෙයක්. එතකොට ආණ්ඩුව දැන් මේ බඳුල ගුණවර්ධන ඇමතිවරයා කිව්වා යෝජනා කරා අපි ඒ සහයෝගයෙන් මේවට ලබා දෙන්න. ඉතින් අපේ සහයෝගය කොහොමද ලබා දෙන්නේ? දැන් පාර්ලිමේන්තුව තුල විපක්ෂයට හිමිතනවත් ලබා දෙන්නේ නැතුව මුදල් කාරක සභාවේ සභාපතිකමට ආණ්ඩුවෙන් යෝජනා කරනවා. ඉතින් මේ තත්ත්වය තුල කොහොමද විපක්ෂයක් හැටියට මේ ක්‍රියාවලියේදී අපේ සහය ලබා දෙන්නේ? ඒ නිසා ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා තමන් ප්‍රජාතන්ත්‍රවාදීව එක පැත්තකින් මැතිවරණ කල් දාන්න කටයුතු කරනවා. ඒකට විරුද්ධව අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව තුල විපක්ෂයට හිමි දේවල් අහිමි කරමින් තමන්ගේ ඒකාධිපතිත්වය මේක තුල ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒ නිසා ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි ඇමෙත්තුමාට අපි පැහැදිලිව කියන්න ලෑස්ති අපි ඕනම අවස්ථාවක රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් අපේ සහයෝගය අපි ලබා දෙන්න ලෑස්ති. හැබැයි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව විපක්ෂයට හිමි දේවල් ලබා දීලා මුදල් කාරක සභාවේ සභාපතිකම තමන් තියාගන්න උත්සාහ කරන්නේ නැතුව අවශ්‍ය ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අනුව කටයුතු කරන්න කියලා අපි මතක් කරමින් ඔබතුමාට වෙලාව ලබා දීම පිළිබඳව මගේ ස්තුති ප්‍රකාශ කරමින් මා වචන ස්වල්පව අවසන් කරනවා.
ස්තුතියි.